ගෞරවනීය ස්වාමින් වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ 6 වෙනි ධර්මදේශනාව සඳහායි සෝදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යම්පි භික්කවේ භික්ඛු ආරද්ධ විරියෝ විහෙරති. අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය. තාමවා දල්හ පරක්කමෝ අනික්කිත්ත දුරෝ කුසලේසු ධම්මේසු අයම්පි ධම්මෝ නාත කරනෝති. ගෞරවනීය ස්වාමින් වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ භාවනා වැඩසටහන සඳහා මුල් තැනින් තියාගත්තේ අංගුත්තර නිකායේ දසක නිපාතේන ප්‍රථම නාතකරණ සූත්‍රය. මේ නාතකරණ සූත්‍රය අපි දැන් දවස් ගණනාවක් තිස්සේ සාකච්ඡාවට ගන්නවා. එතකොට අපි ඉගෙන ගන්නවා මේ සූත්‍රය හරහා අපේ ජීවිතයේ එක්තරා අන්දමක ශක්තියක්, රැකවරණයක් ලැබලා දෙන ක්‍රම හරහා. ඉතින් අපි විවිධාකාර අන්දමින් භෞතික විදිහට අපේ ජීවිතවල රැකවරණ හොයනවා. වර්තමානයේදී නම් ඉතින් අපි ඇතැම් වෙලාවට මුරකරුවන් යොදා ගන්නවා. ආරක්ෂක විධිවිධාන යොදා ගන්නවා. සමහර ලාවට රක්ෂණය වෙනවා. ඉතින් විවිධාකාර අන්දමින් අපේ මේ රැකවරණය සලසා ගැනීම සඳහා අපි උත්සාහවත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දැකලා අපිට දේශනා කරනවා ඊට වඩා බොහොම එහා ගියපු, ඊට වඩා බොහොම මෝරපු ක්‍රම 10ක් මේ අපි තුල ආරක්ෂාවක්, පිහිටක්, සරණක් හදාගන්න ආකාරය. එතකොට අපි මුලින්ම සාකච්ඡා කළා, මුලින්ම අපි සිල්වත් වෙන්න ඕනේ. අපි තුල යම් සීලයක් තියෙනවා නම් ඒ සීලයම අපිට ලොකු ආරක්ෂාවක් සලසනවා. ඊළඟට අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රී සද්ධර්මය හොඳින් අහලා හිතේ දරාගෙන ඉන්නවා නම් ඒකත් සාමාන්‍යයෙන් දහමක් නොදන්නා වූ ඒ සාමාන්‍ය මිනිස්සෙකුට වඩා ධර්මදර ඒ ධර්මයේ දරණ ඒ තැනත්තා තුළ ඒ ධර්මයේ නිසාම, ධර්මධාරී වීම නිසාම ලොකු ආරක්ෂාවක් සැපේනවා. ඊළඟට මේ කරුණු දෙක සාකච්ඡා කළාට පස්සේ අපි සාකච්ඡා කළා බුදුරජාන් වහන්සේ කියන තුන්වෙනි නාතකරණ ධර්මය කල්යාණ මිත්‍රත්වය. කලණ මිතුරන් නැති බව. එතකොට අපි කලණ මිතුරන් සොයාගන්නේ කොහොමද? උන්වහන්සේලාගේ, එතුමාලාගේ ගුණධම් මොනවද කියන කාරණාව අපි ඊළඟට සාකච්ඡා කළා. කලණ මිතුරන් හිටියත් මදි, අපි මේ කලණ මිත්‍රයන්ගේ ආශ්‍රයේදී අපි තුල යම් අගුණයන් තියෙනවා නම් ඒ නියම කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබෙන ප්‍රයෝජනය ලබා ගන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි තුල යම් දඩදඬුකම් තියෙනවා නම්, අනුන්ගේ අවවාදයට නොනැමෙන සුළු ස්වභාවයක් තියෙනවා නම්, ඒ අය කොයිතරම් අවවාද දුන්නත් ඒ අවවාදයන් අපතේ යනවා, ඉවත් වෙලා යනවා. මොකද අපි තුල අවවාද පිළිගන්නා ස්වභාවයක් නැහැ. දනදඬුයි, හිතුවක්කාරයි, කීකරු බවක් නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍රත්වයේ අගය පෙන්වලා දීපු බුදුරජාණන් වහන්සේ ඊළඟට අපිට පෙන්වලා දෙනවා අපි කීකරු විය යුතු බව. වැඩිහිටියන් වුණත් අපි කීකරු විය යුතුයි. ධර්මයේ ඉදිරියේ, බුදුරජාන් වහන්සේ ඉදිරියේ, සංඝයා ඉදිරියේ, කල්යාණ මිත්‍රයින් ඉදිරියේ අපි තුල මේ කීකරු බව වඩා ගත්තොත් තමයි උන්වහන්සේලාට අපි ගැන යම්සේ අනුකම්පාවක් පහළ වෙන්නේ. මේ තැනැත්තාටත් මම පිහිට වෙන්න ඕනේ නේද කියලා එක්තරා අන්දමක අනුකම්පාවක්, කරුණාවක් පහළ වෙන්නේ. අපි ඒ අවවාදයට නැමෙන සුළු ගතියක්, අවවාද බොහොම ගෞරවයෙන් පිළිගන්නා සුළු ගතියක් තියෙනවා නම්. එතකොට මේ කාරණාව අපි ඊළඟට සාකච්ඡා කළා. ඊළඟට අපි තුල පිහිටවා ගත යුතු ඊළඟ කාරණාව වශයෙන් සාකච්ඡා කළා, අපි යම් යම් කාරණාවලදී දක්ෂ විය යුතුයි. අපේ ගිහි ජීවිතයේදී වේවා, පැවිදි ජීවිතයේදී වේවා, අපිට සාමාන්‍යයෙන් හුදකලාව සියල්ල අතර ලැබෙන ස්වરૂපයක් නැහැ. ඒ වෙනුවට අපිට සමූහයක් එක්ක විවිධාකාර කටයුතු වල නිරත වෙමින් ඉන්න සිද්ධ වෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් යම් කටයුත්තක් එළඹුණාම ඒ කටයුත්තේ සාර්ථකත්වයේ පිණිස දක්ෂව එහි නියැලෙන්න අපිට සිද්ධ වෙනවා. අපිට බෑ ඒ කාරණාව මගහැරලා ඒකෙන් පැන යන්න. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ කටයුතු පිළිබඳව දක්ෂ විය යුතුයි. ඒ තැනට සුදුසු නුවණ පාවිච්චි කළ යුතුයි. බොහෝම විමසුම් නුවණින් යුක්තව ඒ කටයුතු වල නිරත විය යුතුයි. ඉතින් මේ විදිහට ඔවුනෝන්ගේ කටයුතු වලදී අපි උදව් වෙනවා නම් අනිත් අයගේ කටයුතු වලදීත් අපි කරාරින් නැතුව අපි සැලකිලිමත්ව ඒ කටයුතු ඉෂ්ට කළා දෙනවා නම් අන්න ඒ හරහා අපෙත් යම්කිසි උමනාවක් ඇති අවස්ථාවලදී අනිත් අයත් අපිට පිහිට වෙන ස්වභාවයක් මතුවෙනවා. එතකොට අපිත් යම් තැනකදී මේ විදිහට දක්ෂ වෙලා තැනට සුදුසු නුවණ පාවිච්චි කරමින් කටයුතු කරනවා නම් අන්න ඒක ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා අපිට අපිට ලැබෙන රැකවරණයක් හැටියට. ඊළඟට අපි ඊයේ සාකච්ඡා කළා මේ සත්පුරුෂය තුල තියෙනවා මේ ධර්මයට ලැබි බවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ සාමාන්‍ය පෘථග්ජන මිනිස්සයෝ එහෙම නැත්නම් සාමාන්‍ය කිසිම දහමකින් තොර දහමක් විතර නැඹුරු නොවෙච්ච අය වගේ නෙමෙයි. මේ දහමට නැඹුරු වුණ පිරිස් තුල තියෙනවා මේ ධර්මයට සවන් දීමේ සවන් දීම හරහා ලැබෙන සතුටක්. බොහොම ගැඹුරු ධර්ම කාරණාවක් විස්තර කරනකොට බොහොම කන් දීගෙන ඒ දෙස නැමුණු සිතකින් අහගෙන ඉන්නවා. එකඟ වුණ සිතකින් අහගෙන ඉන්නවා. ඒ වගේම මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන විමුක්ති රසයක් භුක්ති විඳ ගන්න ඒ අයට හැකියාව තියෙනවා. ලොකු ශ්‍රද්ධාවකින් ඒ කටයුත්ත කරනවා. ධර්මය අහන්න අහන්න නොදැන හිටිය කරුණු දැනගන්නවා. නොතිබුණු ශ්‍රද්ධාවක් අවදි වෙනවා. මේ ශාසනයෙන් පිහිටක් ගන්න ඒ අයත් නැඹුරු වෙනවා. ඉතින් මේ නිසා විවිධාකාර ධර්ම කොට්ටාසයන්ට සමන් දෙනකොට මේ ලොකු ප්‍රීතියක් ප්‍රමෝදයක් හිතේ පහළ වෙනවා නම් අන්න ඒ කාරණය මේ ධර්මයට තියෙන කැමැත්ත බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පිහිට කරන ධර්මයක් නාත කරන ධර්මයක් ලොකු ආරක්ෂාවක් සලසලා දෙන ධර්මයක් වශයෙන්. ඊළඟට අද මම මාතෘකා වශයෙන් තබා ගත්තේ හත්වෙනි නාත කරන ධර්මයේ යම්පි භික්කවේ භික්කු ආරද්ද විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්හ පරක්කමු අනික්කිත්ත දුරු කුසලේසු ධම්මේසු අයම්පි ධම්මෝ නාත කරනෝ. ඉතින් මේ කාරණාව කියනකොටම මේ පිංතුන්ට තේරෙනවා මේ කතා කරන්නේ වීරය ගැන. මොකද මේ ශාසනයේ කිසිම දෙයක් නිකන් ඉඳලා හම්බ වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ කියනවා මේ භාගතුන් වහන්සේගේ මේ සාන්දෘෂ්ටික ශාසනයක තියෙන ලක්ෂණයක් හැටියටම පෙන්වන්නේ මේකේ වීරයවන්තයෝ තමයි සතුටින් ඉන්නේ. සාමාන්‍ය අනෙකුත් ශාසනවල වීරයවන්තයින්ට සිද්ධ වෙන්නේ අනිත් පැත්ත. මොකද වීරය කළා ඒ ශාසනවල නිරත වුණොත් අන්තිමට අපාගත වෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට යම්කිසි මිත්‍යා දෘෂ්ටියක් හිතේ තියාගෙන ඒ වෘත ආදී රකින්න පටන් ගත්තොත් බොහොම වීරයෝදලා අන්තිමට නතර වෙන්නේ අපායෙන්. එතකොට වීරයවන්තයින්ට තැනක් නැහැ ඇත්ත වශයෙන්ම සැලකුවහම. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය තුළ වීරයවන්තයාට තමයි තැනක් තියෙන්නේ. මොකද පසුගාමීව කටයුතු කරන කෙනෙකුට වඩා වීරයවන්තයෙක් බොහොම වීරයවන්තව මේ කටයුත්තේ නිරත වෙනවා නම් අර හරියට අබල දුබල අස්සෙක්ව පහු කරලා යන බොහොම ආජානීය අශ්වයෙක් වගේ ඒ තැනත්තා මේ අනෙකුත් සියලු කාම භෝගීන් අතහැරලා දාලා එයා තමන්ගේ අභිප්‍රාය ඉෂ්ට කරගන්න සමත් වෙනවා. එතකොට මේ වීරයවන්ත භාවය බුදුරජාන් වහන්සේ බොහෝ සෙයින් අගය කළා තියෙනවා. ඉතින් ඇත්තරම් පින්වත්නි අපිට මේ ලැබලා තියෙන අවස්ථාව වීරය වඩන්න සුදුසුම අවස්ථාවක්. මොකද දැන් අපි බුද්ධ ශාසනයක් පවතින කාලයේදී අපි හිතන්න අපි තිරිසංගත ආත්මයක ඉපදිලා හිටියානම් කොයි තරම් ධර්මය ඇහුණත් කොයි තරම් බුදුරජාන් වහන්සේලා පහළ වෙලා හිටියත් කොයි තරම් මහා සංඝරත්නයේ වැඩ සිටියත් ඒ තිරිසං ආත්මගතව පසු වෙනකොට කිසිම ප්‍රයෝජනයක් ලබන්න හැකියාවක් නැහැ. මොකද බොහෝම අඩු මානසික තත්ත්වයක් තියෙන්නේ. කිසිම කුසලයක් අකුසලයක් කියලා කිසිම හැඟීමක් නැහැ. තිරිසන්ගත ආත්මයක ඉපදුනා නම් එතකොට කොතරම් ප්‍රබල බබලන බුද්ධ ශාසනයක් තිබුණත් අපිට ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි අපි ප්‍රේතාත්මයක පිදලා හිටියා නම් එදා වේල එහෙමත් නැත්නම් තමන්ගේ ඒ කුසගින්න නිවා ගන්න විදිහක් නැතුව බොහෝම පීඩිතව ඉන්න ඒ එබඳු ප්‍රේත ආත්මවලදී කිසිසේත්ම ධමකට සවන් දීලා ධර්මාවබෝධයක් කරන්න හැකියාවක් නැහැ. ඒ වගේමයි අපාගතව නම් ඉන්නේ දුක් විඳිමින් කරපු පව් වලට වන්දි ගෙවමින් බොහෝම දුක්ඛිත ජීවිතයක් නම් ගත කරන්නේ. අන්න ඒ අවස්ථාවේදීත් මේ කොයිතරම් බුදුරජාණන් වහන්සේලා හිටියත් රහතන් වහන්සේලා හිටියත් පසේ බුදුරජාණන් වහන්සේලා හිටියත් ඒ අසරණ අපාගත සත්වයාට පිහිට වෙන්නේ හැකියාවක් නැහැ. ඒ වගේමයි ඇතම් අවස්ථාවක මනුෂ්‍ය ජීවිතයක් ලැබිලත් මන්දබුද්ධික ආදී බොහෝම අසරණ අඩු තලයක නම් ඉන්නේ. එතකොටත් මේ ධර්මයේ තියෙන ගැඹීර කොටස් ධර්මයේ තියෙන සියුම් තැන් වටහා ගන්න ඒ අයටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. සමහරවිට ධර්මයේ පවතින වෙන්න පුළුවන්. නමුත් ඒ කාරණාවන් පැහැදිලිව තේරුම් ගැනීමේ හැකියාවක් ඒ අයට ගිලිහිලා යනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඇතම් දෙවිවරු ඉන්නවා බොහෝම දිග ආයුෂ තියෙන, කල්ප ගණන් ආයුෂ තියෙන. ඇතම් බ්‍රහ්ම ලෝකවල තියෙනවා ඒ අයට කල්ප ගණන් ආයුෂ තියෙනවා. හැබැයි මේ ධහම අහන්න උවමනා කරන ඒ ශ්‍රවණේන්ද්‍රිය ලැබිලා නැහැ. අරූපී බ්‍රහ්ම ලෝක තියෙනවා ශ්‍රවණේන්ද්‍රියක් නැහැ. අහන්න ක්‍රමයක් නැහැ. හැබැයි කල්ප ගණන් ආයුෂ. එතකොට මේ කල්පවල ඒ කල්පවලදී බුදුරජාණන් වහන්සේ කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ධර්මයේ දේශනා කළත් අර අරූපී බ්‍රහ්මවල බ්‍රහ්ම ලෝකවල ඉපදීම නිසාම ඒ අයට මේ තියෙන අවස්ථාව ගිලිහිලා යනවා. ඉතින් එකතකින් මේ බ්‍රහ්ම ලෝකවල උපදිනවා කියන එක ඒ තරම් නුවණට හුරු නැහැ. මොකද ධම ඇති වෙලා නැති වෙලා යනවා. අර වගේ ආත්ම භාවයක් නම් ලැබලා තියෙන්නේ අර ලැබිච්ච බුද්ධ ශාසනය ගිලිහිලා යනවා. ඒ වගේමයි ඇතැම් තැන් තියෙනවා පොළොව තලයේම උනත් මේ ධර්මයට ළඟා වෙන්න නොහැකි. දැන් වර්තමානයේ නම් විවිධාකාර නවීන sannivedana ක්‍රම හරහා මුළු ලෝකයේ අස්සක් මුල්ලක් නැර මේ ධම පැතිරෙනවා. නමුත් අතීතයේදී එබඳු හැකියාවක් තිබුණේ නැහැ. වර්තමානයේදී උනත් අස්සක් මුල්ලක් නැර ධම පැතිරුණත් ඒකට කම් යොමු කරන්නේ බොහොම සුළු පිරිසක්. මුළු ලෝකයම මේ ධහමට නැඹුරු වෙලා කටයුතු කරනවා කියලා විශ්වාස කරන්න අමාරුයි. ඒ නිසා අපි එබඳු ධහමක් ශ්‍රවණය කරන්න තරම් සුදුසු නැති පරිසරයක නම් ඉපදිලා තියෙන්නේ. අනිත් වෙනත් තැන්වල මේ ධහම කොයිතරම් බැබළුණත් අර අපි ඉපදුන පරිසරයේ තියෙන විෂම බව නිසා අපිට ඒ අවස්ථාවත් ගිලිහිලා යනවා. ඒ වගේමයි පින්වත්නි අපි ඊටාම හොඳ මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා කටයුතු කරත් ධහම නැත්තම් බුදුරජාන් වහන්සේ කෙනෙක් පහළ වෙලා නැත්තම් සද්ධර්මය පවතින්නේ නැත්තම් මහා සංගරෝණක් නැත්තම් අන්න අපේ මේ මනුෂ්‍යාත්ම භාවයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමක්වත් මේ බුදුරජාන් වහන්සේ පෙන්වන නිවන සාක්ෂාත් කර ගැනීමක්වත් ඉෂ්ට කරගන්න හම්බෙන්නේ නැහැ. මොකද ශාසනයක් පවතින්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ අපි මේ ඇත්තටම මේ ලබලා තියෙන මනුෂ්‍යාත්ම භාවයත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපි වැඩි හරියක්ම ගත කරලා තියෙන්නේ අපාගතව. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපාය කියන එක මේ සත්වයින්ගේ මහගෙදර වගේ. ඉතින් අපිට මේ මහගෙදරින් එළියට ආපු එක්තරා අවස්ථාවක් තමයි දැන් අපි මේ ගත කරන මේ මනුෂ්‍ය ජීවිතේ. මේ මනුෂ්‍ය ජීවිතයේදී උනත් අපිට ධහමකට එළඹෙන්න අවස්ථාවක් නැතිවීම අනන්තවත් සිද්ධ වෙන්න පුළුවන්. මොකද ධර්මයට නැඹුරු වුණ ධර්මකාමී මනසක් ඇති වෙන්නේත් හරි කලාතුරකින්. දැන් මේ පිංතුන් දන්නවා භවනාවක් කරන්න ධහමක් සවන් දෙන්න පෙළඹෙන පිරිස බොහොම සල්පයයි. අනිත් බහුතරයක් පිරිස කාමයන් නොස්සේම හඹාගෙන යනවා. ඉතින් ඒ නිසා මේ ධර්මයට නැඹුරු වුණ ස්වરૂපයක් ධර්මකාමීත්වයක් ඒ හරහා වීරය වඩන ස්වરૂපයක් අපිට ලැබිලා තියෙනවා නම් අන්න ඒක ලොකු භාග්යක්. එතකොට පින්වත්නි මේ ලෝකෙ තුල ඇතම් පිරිස් ඉන්නවා අපි හිතමු යම්සි ඈත තැනක ලොකු ව්‍යසනයක් සිද්ධ වෙනවා ඛේද වාචකයක් සිද්ධ වෙනවා මේ ඛේද වාචකය ආරංචි වුණාම ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේ ලෝකෙ හරිම අවිනිශ්චිතයි කොයි වෙලාවෙ මොනවා වෙනවද කියන්න බෑ කියලා අර ඈත සිද්ධ වෙච්ච සිද්ධිය නිසා තමන්ගේ සිත් තුළ යම් සංවේගයක් ඇති කරගන්නවා බුදුරජාන් වහන්සේ කියනවා හරියට මේ අජානීය අස්වේ අර කසය පෙන්නුව ගමන් අන්න දුවන්න ගන්නවා වගේ මොකද මේ තමන්ට සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි හැබැයි ඈත මේ යම්සි තැනක සිද්ධ වෙච්ච දෙයක් ඒ අනුව මේ ප්‍රඥාවන්තයා තේරුම් ගන්නවා මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය එතකොට මේකේ ඇලෙන්න දෙයක් මේක බදා ගන්න දෙයක් මේකේ ස්ථිරව පවත්ව ගන්න දෙයක් නැති බව කොයි තරම් පවත්ව ගන්න උත්සාහ කළත් මේක කැඩෙඩ බිඳෙන සුළු බව අවිනිශ්චිත බව ඒ අනුන්ටපත් වෙච්ච වෙසනයක් හරහා එයා තේරුම් ගන්නවා තේරුම් අරගෙන එයා වීරය වඩන්න පටන් ගන්නවා හැබැයි ඇතම් කෙනෙකුට ඒ තරම් තියුණු මනසක් නැහැ එහෙම නැත්නම් ඒ තරම් වීරයට පෙළඹෙන්න මනසක් නැහැ ඒ ඇයට ඔය ඈත රූප වහිනියේ කොයිතරම් දේවල් වසන පෙන්නුවත් කිසි ගාණකුත් නැහැ. ඉතින් ඒ අය ඔහොම ඉන්න අතරේ සමහරවිට මේ තමන්ටම දකින්න ලැබෙනවා ඒබඳු වසනයක් වසන අවස්ථාවක්. දැන් මේ පිටුන් දන්නවා ඔය 2004 එහෙම ලංකාවේ සිද්ධ වෙච්ච ඒ සුනාමි ඛේද වාචක එහෙම. ඉතින් වැඩි වෙලාවක් ගියේ නැහැ. පැයක් පැය භාගයක් ඇතුළතදී දහස් ගණන් පිරිසක් අභාවයටපත් වුණා. කියලා නිම කරන්න බැරි හානියක් මුළු රටටම සිද්ධ වුණා. ඉතින් මේ වගේ ඇතම් පිරිස් ඉන්නවා මේ ව්‍යසනයකට තමන්, ඒ කියන්නේ තමන් පාත්‍රුනේ නැහැ. නමුත් අනුන් මෙබඳු ඇස්පනා පිටම ව්‍යසනයකට පාත්‍රුන බව අත්දකිනවා. අන්න එතකොට ඇස් ඇරෙනවා. අන්න එතකොට කල්පනා කරනවා මේ අපි කොයි තරම් හරිහම්බ කරත් මේවැ කිසි ස්ථිර බවක් නැහැ. කොයි තරම් රක්ෂණ සහතිකයක් ලොකුවට තියන් හිටියත් මේක මේ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න හම්බෙන්නේ නැහැ. වෙන දේ වෙනවමයි කියලා අන්න ඒ තැනත්තා ඒ අනුව හිතන්න ගන්නවා හිතලා දහමන නැඹුරු වෙනවා හැබැයි ඇතම් කෙනෙක් එහෙමවත් හිතන්නේ නැහැ ඉතින් එහෙම හිතන්නේ නැතුව වුණත් තමන් බොහෝම කැමති කෙනෙකුට තමන්ට ළඟම ඥාතියෙකුට ඔන්න ලොකු විපතක් සිද්ධ වෙනවා දැන් ඉතින් හඬනවා වැළපෙනවා පපුවේ අත් ගහගෙන හඬනවා ඉතින් බොහෝම හිතේ කරදරයට දුකට පාත්‍ර වෙනවා පාත්‍ර වුණාට පස්සේ කල්පනා කරනවා මගේ අම්මට තාත්තට මගේ දරුවට සිද්ධ වුණේ මෙන්න මේ වගේ තත්වයක්. ඉතින් මටත් මේක වෙන්න බැරිද කියලා අන්න ඒ ඔස්සේ කල්පනා කරන්න ගන්නවා. කල්පනා කරන්න අරන් ඒතනින් සංවේගයක් ඇති කරන දහමට නැඹුරු වෙනවා. හැබැයි ඇතම් කෙනෙකුට ඒක වෙන්නෙත් නැහැ. ඇතම් කෙනෙක් හැබැයි තමන්ටම වෙසණයක්පත් වුණාට පස්සේ තමන්ටම ලොකෝ හිතාගන්න බැරි ආබාධයක් වළඳුනාම පස්සේ අන්න තේරෙනවා මේ වැඩේ නම් හරියන්නේ නැහැ. මම මේ ජීවිතය අවසන් වෙන්න කලින් මේ ජීවිතෙන් ගත යුතු ප්‍රයෝජනේ ගත යුතුයි කියලා අන්න ඒ අවස්ථාවේදී තමයි ධර්ම මාර්ගයට පිවිසෙන්නේ. ඒ නිසා පින්වත් මේ එක එක මට්ටම් වල මිනිස්සුයෝ මේ ලෝකේ ඉන්නවා. ඇතම් කෙනෙක් එතකොට මේ අනුන්ට වෙප්ත ඈත වෙච්ච සිද්ධියක් අරබෙහා මේ වීරය පිහිටුවා ගන්නවා. ඇතම් කෙනෙක් තමන්ගේ ළඟ ඥාතියෙකුට වෙච්ච වෙසනයක් හරහා උද්‍යෝගයක් සංවේගයක් ඇති කරගෙන දහමට නැඹුරු වෙනවා. ඇතම් කෙනෙක් තමන්ටම වෙච්ච වෙසනයක් හරහා අන්න ඇස් අරගන්නවා. ඉතින් මේ වගේ මේ ලෝකයේ විවිධාකාර අන්දමින් මිනිස්සයෝ මේ දහමට නැඹුරු වෙනවා. බුදුරජාන් වහන්සේ පෙන්වන මේ ධර්ම මාර්ගයේ අපි දැන් භාවනාවට පුඩක් නැඹුරු වෙලා සාකච්ඡා කළොත් දැන් සතර සතිපට්ඨාන ධර්මයක් ප්‍රගුණ කළ යුතු බව ඒක ඒකායන මාර්ගයේ බව ධහමේ සඳහන් වෙනවා. ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරය සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ බොහොම පැහැදිලිව පෙන්වනවා. මේ පිටුතුන් අහලා ඇති. අනුප්පන්නානං අකුසල පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ පළවෙනි සම්‍යක් ප්‍රධාන වීරය විස්තර කරනවා. දැන් අපි කවුරුත් කුසල් අකුසල් මොනවද කියලා සාමාන්‍යයෙන් දන්නවා. දැන් මේ කියන මට්ටමේදී තාම හිත පිරිසුදුයි. හිතේ කිසිම අකුසලයක් පහළ වෙලා නැහැ. ඒ නිසා මේ ධර්මයට නැඹුරු වන තැනැත්තා කල්පනා කරනවා මේ පිරිසුදු මට්ටමේ පවතින හිත පිරිසුදුවම පවත්වන්න ඕනේ. මේකට අකුසල් වැද්ද දෙන්න හොඳ නැහැ. වැද්ද ගන්න හොඳ නැහැ. අකුසලයට විවෘත කරන්න හොඳ නැහැ. කියලා මේ අකුසලයන්ගෙන් හිතට වෙන හානිය තේරුම් අරගෙන එයා උත්සාහවත් වෙනවා දැනට පවතින මේ පිරිසුදු හිතම රැකගන්න. ඒ වගේම මේ නූපන් අකුසල් නූපදවන්න උත්සාහවත් වෙනවා. ඉතින් මේක සමහර වෙලාවට කරන්න හරි අමාරුයි. හැබැයි දැන් එයාගේ හිතේ කැමැත්තක් ඇති වෙලා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ චන්දං ජනේති. දැන් මෙයා හිතේ කැමැත්තක් ඇතිර ගන්නවා. දැන් ඇත්තරම පින්වත්නි, එහෙම කැමැත්තක්වත් නැත්තම් අපි හිත ඔහේ ඉබාගාත යන්න අතහැරලා දාලා තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් භාවනාවකට නැඹුරු නොවෙච්ච කෙනෙක් මේ අකුසල් කොයි තරම් මේ හිතේ පහළ වුණත් කිසි ගාණක් නැහැ. උදේ නැගිට්ට වෙලේ ඉඳන් රාත්‍රී නිින්දට යන කම්ම හිතේ පහළ වෙන්නේ රාග ద్వේෂ ආදී අකුසලයන්. නමුත් කිසිම ගාණක් නැහැ. නමුත් කෙනෙක් මේ ධහමට නැඹුරු වෙලා බුද්ධ වචනයට සවන් දීලා එයා තේරුම් ගන්නවා මේ විදිහට ගියොත් නම් අපාගත වෙන්නයි වෙන්නේ. ඒ නිසා මේ අකුසල් පහළ වෙන එක මං වළක්ව ගන්න ඕනේ. අන්න ඒ ඡන්දය අත්‍යවශ්‍යයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කිම් මූලක සූත්‍රයේදී හිම සඳහන් කරන්නේ මේ ඡන්ද මූලකා සබ්බේ ධම්මා. මේ සියලු මුළු ගමනටම ඡන්දේ මුල් වෙනවා. ඒ කියන්නේ කැමැත්තක් මේ සඳහා තිබිය යුතුමයි. පහළ වෙන අකුසල් වළක්ව ගන්න අන්න කැමැත්තක් ඇති කර ගන්නවා. උවමනාවක් ඇති කර ගන්නවා. හැබැයි දැන් උවමනාව තිබුණට තේරෙනවා කැමැත්ත තිබුණට තේරෙනවා ඒත් අකුසල් පහළ වෙන්න උන පටන් ගන්නවා. දැන් ඊළඟට මේ මට්ටමින් එයාට නතර වෙන්නේ නැහැ. ඊළඟට මොකද කරන්නේ? වායමති. දැන් වීරයක් යොදන්න ගන්නවා. වෑයම් කරනවා. මේ නූපන් අකුසල් නූපදවා ඉන්න වෑයම් කරනවා දැන්. කැමැත්ත දැන් තියෙන නිසා තමයි දැන් මේ වෑයම් කරන්නේ. හැබැයි සුළු වෑයමක් ඔන්න දරනවා. හැබැයි සමහර අකුසල් ඒත් අර වෑයම අභිභවා ගිහිල්ලා හිතේ පහළ වෙනවා. එතකොට මොකද කරන්නේ? අන්න විරියං ආරභති. බුදුරජාණන් වහන්සේ කියනවා දැඩි වීරයක් ඔන්න පටන් ගන්නවා. ඇරඹූ වීරයක් ඔන්න දැන් මේ තැනැත්තා තුළ තියෙනවා. දැන් ඔහොම වීරය කරනකොටත් දැන් සමාලාවට තේරෙනවා මේ වැඩේ මේ තරමනුත් පහසුවෙන් කරන්න බෑ. අන්න චිත්තම් පග්ගණ්හාති. සිත දැඩි කරගන්නෝ. සිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්නෝ. ඊළඟට කියනවා පදහති. අන්න ප්‍රධාන වීරයක් ආරම්භ කරනෝ. එතකොට එක්තරා අන්දමකින් අපි මේ නූපන් අකුසල් නූපදවන්නත් මේ විදිහට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ මුලින් කැමැත්තක් ඇති කරගන්න ඕනේ. අකුසල් හිතේ නූපදවා ඉන්න කැමැත්තක් අපි තුල තියෙන්න ඕනේ. අපි ඉඩ දෙනවා නම් හිත ඔහේ ඉබාගාතේ යන්න, හිත කෙලෙසෙන්න අපි ඉඩ දෙනවා නම් එතකොට ඉතින් කිසිම අපිට තැකීමක් නැහැ. අර සාමාන්‍යයෙන් ධහමේ පෙන්නනවා හොරෙක් තවත් හොරෙක්ව කොයි තරම් අමානුෂික විදිහට වද දෙනවද? අන්න ඒ වගේ තමයි මේ වරදට යොදවපු හිත. අපිට කිසිම තැකීමක් අපි ගැන නැත්තම් අපි ගැනම කිසිම කැමැත්තක් එහෙම නැත්තම් අපි ගැනම අපිට කැමැත්තක් නැත්තම් අපි ඔහේ හිත ඉබාගාතේ යන්න දෙනවා. හිත කෙලසිලා අපාගත වෙනවා. ඉතින් අපි හිතමු මේ ධහමට සවන් දීපු කෙනෙක් ඔන්න ඔය කාරණේ තේරුම් අරගෙන මේ හිත කෙලසෙන එක වළක්වන්න යන්න උත්සාහවත් වෙනවා. ඒකට අන්න වීරයක් ආරම්භ කරනවා. ඒකෙදී අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. දැඩි පරාක්‍රමයක් යොදනවා. දැන් හැබැයි කොයිතරම් උත්සාහවත් වුණත් ඔන්න අකුසලයක් පහළ වෙලා. දන්නේම නැතුව රාගයක් පහළ වෙලා. දන්නේම නැතුව ද්වේෂයක් පහළ වෙලා. දැන් පින්වත්නි මේ රාගයේත් මේ ද්වේෂයේත් තියෙනවා ලොකු ආස්වාදනීය ස්වභාවයක්. රාගසිතක් හිතේ ඇති වුණාම ඉතින් ඒකේ ආස්වාද ජනක බවක් තියෙනවා. නැත්තම් ඉතින් අපි මේ රාගහිත් දිගින් දිගට යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකේ තියෙනවා යම් ආස්වාදනීය ස්වභාවයක්. ඉතින් ආස්වාදනීය ස්වභාවයට ලොල් වෙලා අපි මේ රාගය හිතේ රජ කරන්න ඉඩ දුන්නොත්, රාගයෙන් හිත දැවෙන්න ඉඩ දුන්නොත් ඔන්න හිතයි කයයි සියල්ල දැවෙන්න ගන්නවා. රාගයෙන් අන්ධ වෙනවා. ඒකයි සරියුත් මහරහතන් වහන්සේ එහෙම කියන්නේ රාගෝකෝ ආවසෝ අන්ධ කරනෝ අචක්කු කරනෝ පඤ්ඤා නිරෝධ කරනෝ. ඔය වගේ තැන් තැන් වල පෙන්ලා දෙනවා මේ රාගය නිසා කොයි තරම්නම් හානියක් හිතට වෙනවද. ප්‍රඥාව නිරුද්ධ වෙනවද, ප්‍රඥාව පලා යනවද මේ රාගය නිසා කියලා අන්න පැහැදිලි කරලා දෙනවා ධර්මයේ. ඒ වගේමයි ද්වේෂය. ද්වේෂයනොත් මේ හිත කොයිතරම් ග්‍රහණය කරනවද? අපි ද්වේෂ අරමුණක් මතක් වුණාම බලන්න හිත අවදි වෙලා නිින්ද යන්නේ නැතුව ඇඟ ගැහිලා අර පුළුවන් තරම් අර මේ අපේ ඒ ද්වේෂ අරමුණ ඒ තැනැත්තා හෝ තැනැත්තිය හෝ විත යොමු වෙච්ච පුදුමාකාර දැඩි ද්වේෂයක් හිතේ අට හටගෙන හිත දැවෙන්න ගන්නවා, කය දැවෙන්න ගන්නවා. මේ බඳු මට්ටමකට අපි ඉඩ දුන්නොත් අන්න මේ ස්වභාවයන් රාගය, ද්වේෂය, මේ ආදී ප්‍රබල අකුසලයන් හිතේ රජකරන්න ඉඩ දුන්නොත් අපි දියුණු කරගෙන ගිය සියලු දේ ඒ අය ඇවිල්ලා විනාශ කළා දානවා. ඉතින් මේ නිසා බුදුරජාන් වහන්සේ මතක් කරන දෙවන සම්‍යක්ප්‍රධාන වීරය තමයි උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. දැනට හිතේ අකුසලයක් පහළ වෙලා කියලා දන්නෝ. දැන් අපි කොහොමද දන්නේ? අන්න ඒ කටයුත්ත තමයි මේ සතර සතිපට්ඨාණයෙන් කළා දෙන්නේ. දැන් මේ භාගතුන් වහන්සේ දේශනා කරන අනුපූර්ව ප්‍රතිපදාවේදී අපි සතිය තමයි දිනු කරන්නේ. සති සම්පජඤ්ඤය දිනු කරන්න ඔන්න පටන් ගන්නවා. ඒ සතියෙන් ඔන්න පෙන්නලා දෙනවා ඔන්න මේ දැන් පහළලා තියෙනවා රාගයක්. දැන් ඔන්න පහළලා තියෙනවා ද්වේෂයක්. ඉතින් අපි සතියෙන් පෙන්නලා දුන්නට මදි, සතියෙන් හිත අවදි කළා ඔන්න පෙන්නලා දුන්නට මදි, අපි මේක අයින් කරන්නේ නැත්තම් සතිය සතියේ කටයුත්ත කළා හමාරයි. දැන් අපි තුල වීරයක් තියෙන්න ඕනේ මේ සතියෙන් පෙන්ලා දීපු අකුසලය හිතේ පවත්වන්නේ නැතුව ඒ අකුසලය දුරු කරන්න අන්න හිතේ කැමැත්තක් තියෙන්න ඕනේ. පැන නැගුණු අකුසලය ඉවත් කරන්න චන්දං ජනේති අන්න කැමැත්තක් ඇති කරගත්තා. ඒ සඳහා ඔන්න වෑයම් කරනවා. වායමති විරියං ආරභති. දැන් මේ සාමාන්‍ය කැමැත්තක් ඇති වුණ පමණින් අර අකුසලය දුර ගිහිල්ලා නම් එයා යන්නේ නැහැ. දැන් එයා අපිව ග්‍රහණය කරගෙන ඉන්නේ. අපි එයාට ගොදුරු වෙලා. ඒ අවස්ථාවේදී මේ සාමාන්‍ය කැමැත්තෙන් කිසිසේත්ම මේ අකුසලේ දුර වෙන්නේ නැහැ. ඊළඟට තින් ටිකක් වෑයම් කරලා බලනවා. ඒත් දුර වෙන්නේ නැහැ. ඊළඟට වීරයක් ආරම්භ කරනවා. මේක කොහොමද කරන්නේ? කොයි විදිහටද මේ අකුසලේ දැන් හිතින් අයින් කරන්නේ? මේක දුර ගියොත් මේ අකුසල් සිද්ධ වෙනවා. මේක දුර ගියොත් මගේ සිල්පද කැඩෙනවා කියලා අන්න එක්තරා අන්දමක මේ පිළිබඳව අකුසලයේ සම්බන්ධයෙන් එක්තරා අන්දමක බයලැජ්ජාවක් ඇති කරගෙන මේක ඉවත් කරගන්න අන්න උත්සාහ කරනවා. එහෙම උත්සාහ කරද්දිත් මේක යන්නේ නැත්නම් ඔන්න හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. අදිෂ්ඨානයක් ඇති කරගෙන ප්‍රදන් වීරයක් ආරම්භ කරනවා. මේක කොහොම හරි මම අයින් කරනවා කියලා අන්න ප්‍රදන් වීරයක් ආරම්භ කරනවා. මේ විදිහට හිතේ හටගත් අකුසලය දුරු කරන්නත් කැමැත්තක් මුලින් ඇති කරගන්නවා. ඊළඟට වීරයක් පටන් ගන්නවා. ඒ වීරේ ප්‍රමාණවත් උනේ නැත්නම් හිතේ ලොකු දැඩි කරගෙන හිත ප්‍රබල කරගෙන ලොකු අදිෂ්ඨානයකින් යුක්තව කටයුතු කළා ඔන්න අකුසලයේ දුරු කළා දානවා. එතකොට පින්වත්නි අපිට පැහැදිලි මේ අකුසල් පැත්තේ අපි අකුසලයන් හිතට වද්ද නොගැනීමටත් දැනට හිතේ පැන නැගිලා තියෙන අකුසලයන් හිතෙන් දුරු කරගැනීමටත් අපි තුල ලොකු කැමැත්තක් තියෙන්න ඕනේ. මේ කැමැත්ත අපි තුල නැත්තම් අපි හිතට ඕන දෙයක් කරන්න ඉඩ දීලා අපි ඒකෙන්ම මුලා වෙලා කිසිම ආධ්‍යාත්මික ගමනක් නැතුව ගත කරනවා. ප්‍රමාදචාරයේ ජීවිතයක්. දැන් මේ විදිහට අකුසල් ප්‍රහාණය කරන්න උත්සාහවත් වෙන කෙනෙක් තේරුම් ගන්නවා මේකට තව උදව් අවශ්‍යයි. නිකම්ම මම මේක කරාගන්න මේ දේ කරන්න මට බෑ. උදව් අවශ්‍යයි කියලා එයා මොකද්ද කරන්නේ? මේ අකුසලයේ වෙනුවට අන්න කුසල් වඩන්න උත්සාහත් වෙනවා. හිතේ අවමනා කරන ඒ යහපත් ගුණ ධර්ම දියුණු කරන්න අන්න ඒ තැනැත්තා උත්සාහත් වෙනවා. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. දැන් මෙයා දන්නවා මොනවාද මේ හිතේ දියුණු කරගත යුතු ධර්මතා. සතිය දියුණු කරගත යුතුයි. සමාධියක් හදාගත යුතුයි. ප්‍රඥාව දිනු කරගත යුතුයි. මේ විදිහට ප්‍රධාන වශයෙන් එයා දැන් යමක් කියා මේ තේරුම් අරගෙන තියෙනවා. මෙන්න මේ ගුණධම් හිතේ දිනු කරගත යුතුයි. අර කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් හිතෙන් අයින් කරගත යුතුයි. ඒ වගේම සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා ආදී ඒ ගුණ ධර්මයන් මේ හිතේ වගා කළ ගත යුතුයි කියලා, මේ අයින් කළ යුතු දේවල් එක පැත්තකිනුත්, ළඟා කර ගත යුතු, සිටුවා ගත යුතු දේවල් තව පැත්තකිනුත් ඒ තැනත්තා තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත පමණින් මේක වඩා හිටින්නේ නැහැ. මේක වර්ධනය වෙන්නේ නැහැ. තමන්ගේ එක්තරා අන්දමකින් අපි මේ අපිට මේ මනුෂ්‍ය ආත්ම භාවය ලැබීම නිසාම එක්තරා අන්දමක අපි උත්පත්තියෙම ගෙනාපු යම් පමණක ශ්‍රද්ධාවක් තියෙන වෙන්න පුළුවන්. බෞද්ධයින් වශයෙන් ඉතින් මේ සමාජයේ ජීවත් වෙනකොට අම්මලා තාත්තලා හරහා අපේ ගුරුවරු හරහා යම් පමණක ශ්‍රද්ධාවක් මතුවලා තියෙන වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි මේ ශ්‍රද්ධාව අපිට මේ ගමන යන්න තරම් ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ලොකු ගමනක් යන්න තියෙන්නේ. දැන් මේ දවස් 6ක් යනකොට සමාවලාවට අපිට ඉතින් අතපය රිදෙනකොට ඉතින් දැන් ගෙදර යන්න හිතනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ අවස්ථාවේදී මේ ශ්‍රද්ධාව ඕන අවශ්‍යයි. නෑ මේක කරන්න පුළුවන්. විශ්වාසය අවශ්‍යයි. ඉතින් මේ විශ්වාසය තව තව දියුණු කරන්න අන්න උත්සාහවත් වෙනවා. ඒ වගේමයි සතිය දියුණු කරන්න තව තව උත්සාහවත් වෙනවා. සමාධියක් වඩන්න උත්සාහවත් වෙනවා. ප්‍රඥාවක් වඩන්න උත්සාහවත් වෙනවා. හැබැයි මේ කිසිම දෙයක් පැයෙන් දෙකෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් අපි දැන් කාරණාවට බැසගත්ත නිසා දැන් මේ පිරිස දවස් ගාණක් තිස්සේ මේකට උත්සාහවත් වෙන නිසා දන්නවා මේකේ අපිට කළ යුතු යමක් තියෙනවා. අකුසලයන් දුරු කරමින් කුසල පක්ෂය වර්ධනය කරන්න අපි උත්සාහවත් විය යුතුයි. නිකන් හිටියට වෙන්නේ නැහැ. හැබැයි උත්සාහවත් වුණොත් මේකේ ප්‍රතිඵලක් තියෙන බව Tamanටම දැන් ප්‍රත්‍යක්ෂ වෙලක් තියෙනවා. ඒක නිසා දැන් මේ කුසල් උපදව ගන්න හිතේ උමනා කරන ඒ කුසල දහම් වඩා ගන්න අන්න ලොකු කැමැත්තක් ඇති කර ගන්නවා. මේ කුසල් දියුණු කරොත් විතරයි හිතේ Tamanට ගැලවීමක් තියෙන්නේ කියලා ලොකු විශ්වාසයකින් යුක්තව අන්න ඒ තැනත්තා මේ කුසල් දියුණු කරන්න පටන් ගන්නවා. ඒ සඳහා වෑයම් කරනවා. ඒ සඳහා වීරයක් ආරම්භ කරනවා. හිතේ ලොකු අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. මෙන්න මේ කාලේ වෙනකොට මම කොහොම හරි මේ මට්ටම් වලට පත් වෙන්න ඕනේ කියලා අපි කොහොම හරි අර හිත නැගිටුවා ගන්නවා. ඊළඟට ඒ සඳහා ප්‍රදන් වීරයක් ආරම්භ කරනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්වන කාරණාව දැන් යම් පමණකින් මේ විදිහට අපි වෙර වීරයක් දරලා අපි හිතමු යම් පමණක සතියක් දිනු කරගත්තා. ප්‍රඥාවක් දිනු කරගත්තා. සමාධියක් දිනු කරගත්තා. හැබැයි අපි මේ කරන්න ආපු වැඩේ අතහැරලා දාපු ගමන් ඒ ඔක්කොම ටික මගහැරලා යනවා. ඒ ඔක්කොම ටික නිකන් අර හොදපාලුවට ලක් වුණා වගේ මගහැරලා යනවා. මොකද අපේ මේ හිතේ තියෙන රාගය නම් ද්වේෂය නම් අලුතෙන් වඩන්න කියලා අපි වීරය කරන්න ඕනේ නැහැ. දැන් යම් අපිට යම්සි රාග අරමුණක් දැක්කාම මේ රාගය ඇති කරගන්න කියලා අපි වීරයක් කරන්න ඕනේ නැහැ. හිත નિરાයාසයෙන්ම ඔන්න රාගෙන් දැවෙන්න ගන්නවා. අපි අකමැති දෙයක් සිද්ධ වෙලා ද්වේෂය ඇති වෙනවා කියන එක ස්වාභාවික දෙයක්. ඒක ඇති කරන්න අපි කිසිම උත්සාහයක් අවශ්‍ය නැහැ. නමුත් පින්වත් මේ හිතට උවමනා දේවල් ඇති කරගන්න නම් එහෙම බෑ. ඒක මේ ඉබේ ඇති වෙන දෙයක් නෙමෙයි. ඒකට අපි ලොකු වීරයක් දරන්න සිද්ධ වෙනවා. අපිට අයහපතක් සිද්ධ වෙන දෙයක්, එහෙම නැත්නම් අපිට අයහපතක් කරන දෙයක් ඊටාම පහසුවෙන් කරන්න පුළුවන්. දැන් අපි හිතන්න තමන්ට ලොකු අයහපතක් හානියක් සිද්ධ වෙන දෙයක් තියෙනවා නම් ඒ දේ කරගන්න ලොකු අමාරුවක් නැහැ. ඕන තරම් පහසුකම් තියෙනවා ඒ දේ කරගන්න. නමුත් අපිට ලොකු යහපතක් කරන දෙයක් තියෙනවා නම් ඒ දේ කරගන්න නම් අති දුෂ්කරයි. ඊටාම අමාරුවෙන් තමයි ඒ දේ කරන්න තියෙන්නේ. ගිහි ජීවිතයකදී වුණත් අපි හිතමු රැකියාවක් පිණිස යම්සි කෙනෙක් ඉගෙන ගන්නවා නම් අධ්‍යාපනයක් ලබනවා නම් අපි හිතමු එයා තැනත්තාගේ පුංචි කාලේ ඉඳන්ම යම් අදිෂ්ඨානයක් තියෙනවා මම මෙන්න මේ தත්ත්වයට මම පත් වෙනවා. හොඳට ඉගෙන කියාගෙන මේ தත්ත්වයට පත් වෙනවා කියලා. ඉතින් නිකන් හිටියට ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එයා සෑහෙන මහන්සි වෙලා ඉගෙන කියා ගන්න ඕනේ, පොත්පත් පාඩම් කරන්න ඕනේ, විභාගවලට ලියන්න ඕනේ, නිදි වරන්න ඕනේ, ගුරුවරුන්ගෙන් බැනුම් අහන්න ඕනේ, පන්ති යන්න ඕනේ. ඉතින් දහසකුත් එකක් කටයුතු තියෙනවා. ඉතින් ඔය ඔක්කොම හරි ගිහිල්ලා තමයි ආන්තන් ඔන්න විභාග සමර්ථ වෙලා ඒ වෙලාවේදී පුළුවන් තරම් ඒ තරඟ වලට මුහුණ දීලා බොහොම ප්‍රයත්නයකින් තමයි ඒ තත්ත්වයට පත් වෙන්නේ. ඉතින් අපි රැකියා ශාස්ත්‍රවල ගත්තත් Tamanට උසස් වීමක් අවශ්‍ය නම් ඉතින් ඒක නිවැරදිව ලබා ගන්න නම් ලොකු ව්‍යායාමක් දරන්න ඕනේ. ඉතින් පින්වත්නි කල්පනා කරලා බලන්න මේ වගේ මේ ලෞකික අභිමතාර්ථයන් වෙනුවෙන් අපිට ඒ තරම් ව්‍යායාමක් දරන්න ඕනේ නම් සංසාරයෙන් මිදෙනවා කියන කටයුත්තට අපිට කොයිතරම් වෑයමක් දරන්න වෙයිද? මොකද අපි දැන් මේ විභාගයකින් සමත් වෙනවා කියන එක, උසස් වීමක් ලබනවා කියන එක, රැකියාවක් ගන්නවා කියන එක මේ භවයට විතරක් අදාළ බොහොම සුළු දෙයක්. නමුත් මේ භව ගානක් තිස්සේ නොපෙනෙන අතීතයක ඉඳලා, නොපෙනෙන කොනක ඉඳලා ඉපදිපදි මෙරි මෙරි යන ගමනක බුදුරජාන් වහන්සේගේ ශාසනයක් ලැබිලා බුද්ධ වචනයකට සවන් දීලා මේ කෙලසුන්ගෙන් හිත නිදහස් කරගන්නවා කියන එක, එතකොට මේ සාමාන්‍ය ලෞකික ජීවිතයේ දෙයක් එක්ක සංසන්දනය කළ බැලුවොත් අපි කොයිතරම්නම් වෑයමක් දරන්න වටිනවද? මොකද අපි මේ සාමාන්‍ය ලෞකික ජීවිතයේ දේවල් වලටත් ලොකු වෑයමක් දරන පිරිසක්. ඒ බඳු පිරිසක්, ඒ නිසා Tamanට නුවණ පහළ වෙච්ච අවස්ථාවක, මේක මේ භවයේදීම කළ යුතුයි කියන නුවණ පහළ වුණ අවස්ථාවක දැඩි වීරයක් ආරම්භ කරන්න හේතු තියෙනවමයි. මොකද අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ ඊළඟ භවයේදීත් බුදු දහම බොහොම බැබළෙන භාවනාවක් කරන්න ලැබෙන, සත්පුරුෂ ආශ්‍රය ඇසුරු කරන්න ලැබෙන ඉතාම ගුණසම්පන්න මනුෂ්‍ය ජීවිතයක්ම Tamanට ලැබෙයි කියලා නිශ්චිතව කියන්න බෑ. නමුත් වර්තමානයේ අපිට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අපි ලෞකික සාමාන්‍ය අභිමතාර්ථයන් වෙනුවෙන් යම් පමණක වීරියක් දරුවද ඊට වඩා දහස් ගුණයක් වීරිය වඩන්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ වීරියක් වඩන එක සාධාරණයි. ලෞකික අභිමතාර්ථයන් වෙනුවෙන් කොයිතරම් වෑයම් කළත් ඒක මේ ජීවිතේට පමණයි. ළඩක් දුකක් හැදුනොත් ඒ සියල්ල හුලඟේ ගියා වෙනවා. අපි කොයිතරම් උත්සාහයෙන් යම් යම් දේවල් ළඟා කරගත්තත් ඒක බොහොම සුළු වෙලාවයි පවතින්නේ. විවිධාකාර වෙසෙනයන් වලදී ඒ සියල්ල විනාශ වෙලා යනවා. අපි දරපු ප්‍රයත්නයන් ඔක්කොම වතුර යනවා. නමුත් අපි හිමේ හිත හදන වැඩේට බැසගත්තනම්, හිත හදන වැඩේ අපි ආරම්භ කළානම්, අන්න ඒ කාරණේ පින්වත්නි, මේ මරණයක් සිද්ධ වුණා කියලා, මැරුණා කියලා අපත යන දෙයක් නෙමෙයි. මොකද මේ හිත, يعني භවෙන් භවයට යනවා කිව්වොත් වැරදි. නමුත් මේ හිතේ දියුණු කරගන්නා ಗುಣධර්ම අපිට ඊළඟ භවයටත් යම් පමණකට හෝ ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි ඒ භවයේදීත් අපි ඉතින් කල්යාණ මිත්‍රයක්, මිත්‍රාශ්‍රයක් ලැබිලා ඉතින් මේකට මේ පැත්තරම නැඹුරු වෙලා ඉතින් නැවත නැවත ඒක වඩා ගන්න ඕන. නමුත් අපත යාමක් නම් කිසිසේත්ම වෙන්නේ නැහැ. ඒ නිසා දැන් කෙනෙක් මේ කාරණාවන් තේරුම් අරගෙන අපි තුමු යම් සතියක් දිනු කරගත්තා, සමාධියක් දිනු කරගත්තා, ප්‍රඥාවක් දිනු කරගත්තා. හැබැයි මේවා රඳව ගන්න නම් සෑහෙන ප්‍රයත්නයක් දරන්න ඕනේ. ඒකයි හතරවෙනි අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ, uppannānaṁ kusalānaṁ dhammānaṁ titiyā asammōsāya bhīyo bhāvāya vepullāya bhāvanāya pāripūriyā chandan janēti vāyamati viriyaṁ ārabati cittaṁ pagganhāti padahati. අන්න බුදුරජාන් වහන්සේ මේ කලින් කියපු කාරණා තුනටත් වඩා තවත් විශේෂණ පද රාශියකින් මේ වඩාගත් කුසල දහම් හිතේ පවත්වා ගැනීම ගැන අපිට අවවාද කරනවා. අපි තුමු යම්සි කෙනෙක් බොහොම අමාරුවෙන් දැන් දවස් ගානක් තිස්සේ ප්‍රයත්න කළා, සතිය දියුණු කරගත්තා, සමාධියක් දියුණු කරගත්තා. අන්න ඒ දියුණු කරගත්ත ගුණධර්මය හිතේ පවත්ව ගන්න, තිතියා කියන්නේ හිතේ රඳව ගන්න, අන්න ඒවා වෑයම් කරන්න වෙනවා. ඇත්තටම මේ දවස් කීපයක් තිස්සේ, දවස් ගානක් තිස්සේ ලොකු වෑයමක් දරලා මේ ගුණධම් දියුණු කරගත්තත් අපි ඒව පවත්වන්න උත්සාහත් වෙන්නේ නැත්නම් ඒවා ඉබේම දුර වෙලා යනවා. මොකද අර මං කලින් කිව්වා වගේ යහපත් දෙයක් උත්සාහයෙන් තොරව පවතින්නේ නැහැ. ඒ වෙනුවට අයහපත් දෙයක් අපි කිසිම උත්සාහයක් දරන්නේ නැතුව හිතට එනවා. රාග ද්වේෂ ආදී අපේ කිසි උත්සාහකින් තොරව අපිව වැළඳ ගන්නවා. නමුත් උවමනා කරන දේවල් නම් අපේ උවමනාවෙන්ම තමයි හිතට ගන්න තියෙන්නේ, හිතේ දියුණු කර ගන්න තියෙන්නේ. එනිසා අපි පුළුවන් තරම් වීරය වඩලා යම්සි දහමක් වඩා ගත්තා නම් ඒ වඩාගත් දහම හිතේ හොඳට තහවුරු කර ගන්න, හිතේ පවත්ව ගන්න අනු උත්සාහයක් කරන්න ඕනි. එතනින් බුදුරජාන් වහන්සේ නතර වෙන්නේ නැහැ. අසම්මෝසාය, ඒ වඩාගත් දහම විනාශ නොවෙන්න, දුරු වෙලා නොවෙන්න, ෂය වෙලා නොයන්න අන්න වෑයම් කරන්න වෙනවා. දැන් සාමාන්‍යයෙන් ගිහි ජීවිතවල සිද්ධ වෙන පාඩුවක් තමයි දැන් පුළුවන් තරම් උත්සාහවත් වෙලා මේ දේවල් දියුණු කරනවා. හැබැයි ගෙදර ගියාට පස්සේ විවිධාකාර කරුණු නිසා මේ වඩාගත් දහම දන්නේම නැතුව දුර වෙලා යනවා. හානි වෙලා යනවා. ඉතින් අපි මේ සඳහා අපි කොයි තරම් උත්සාහවත් වුණත් උත්සාහත් වෙලා මේ කුසල දහම් දිනු කරගත්තත් ඒව හිතේ රඳව ගන්න අපි උත්සාහත් වෙන්නේ නැත්නම් ඒව නැවත නැවත දිනු කරනවා නැවත නැවත පිරිනව නැවත නැවත දිනු කරනවා නැවත නැවත පිරිනව ඔන්න ඒ වගේ රටාවක් තමයි අපිට හිමි වෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ කාරණාව අපි විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. මොකද භාවනා වැඩසටහන් වලට සහභාගී වෙලා බොහෝ විට අපි සෑහෙන්න ප්‍රයත්න දරලා මේ ගුණධම් දිනු කරගන්නවා. නමුත් අපිව සෑහෙන උත්සාහයක් දරන්න ඕනේ මේ වඩාගත් ගුණධම් රැකගන්නත්. පිරිහෙන්න නොදී ඒ මට්ටමවත් අඩුතරමින් පවත්ව ගන්නත් අපි උත්සාහත් විය යුතුයි. අසම්මෝසාය බිහියෝ භාවාය. එතකොට මේ විනාශ වෙන්න නොදී රැකගන්නවා වගේම අන්න උත්සාහවත් වෙනවා මේක තව දියුණු කරගන්න. බිහියෝ භාවාය බහුල කරගන්න අන්න උත්සාහවත් වෙනවා. වේපුල්ලාය මේ හදාගත්ත දේ විපුල බවට පත් කරගන්න, ඊටාම සොඳුරු බවට පත් කරගන්න, ඊටාම ඉහළ මට්ටමකට පත් කරගන්න අන්න උත්සාහවත් වෙනවා. දැන් මේ පිඟුතුන් දන්නවා අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කළා දැන් අපි පියවර කීපයක් සතියෙන් යන්න පුරුදු වුණා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. ඉතින් අපි උත්සාහවත් වෙනවා මේක කොහොමද මේ විපුල සතියක් වේපුල්ල සතියක් බවට පත් කරගන්නේ. මේ කොනේ ඉඳන් එහා කොනටම මේ සතිය ගෙනියන්න උත්සාහවත් වෙනවා. ඊළඟට එහෙම උත්සාහයක් දරලා මුළු පරයන්කේ තුලම මුළු සක්මන තුලම පවත්වන සතියක් කරගන්න උත්සාහවත් වෙනවා. මේකත් උත්සාහවත් වෙලා ඊළඟට මුළු දවස පුරාම පවත්වන සතියක් බවට පත් කරගන්න උත්සාහවත් වෙනවා. ඉතින් මේ විදිහට අපි අර දියුණු කරගන්නා වූ ගුණධර්මයන් තවදුරටත් දියුණු කරගන්න විපුල බවට පත් කරගන්න අන්න අපි උත්සාහවත් වෙනවා. වේපුල්ලාය භාවනාය පාරිපූර්යා අන්න ඒ දියුණු බවට මේ කියන්නේ විපුල බවට පත් කරන්න නම් අන්න අපි වඩනවා මේ ධර්මතා තව තව දියුණු කරනවා. දවසින් දෙකෙන් නවත්තන්න නැතුව කම්මැලි වෙන්නේ නැතුව අන්න තව තව දියුණු කරනවා. දියුණු කරලා අන්න පාරිපූර්යා කියන්නේ පරිපූර්ණත්වයට පත් වෙනවා. එතකොට පින්වත්නි අපිට තේරෙනවා මේ කුසල දහම් අපි සෑහෙන වීරයකින් කැපවීමකින් දිනු කළ යුතු දේවල්. ඒ වගේමයි ඒ කැපවීමකින් දිනු කරගත දේවල් රැකගන්නත් අපි උත්සාහත්ව යුතුයි. අපි රැකගන්නත් ලොකු කැමැත්තක් උවමනාවක් ඇති කරගත යුතුයි. මොකද මේ දහම වඩා ගන්න හරි අමාරුයි. මේ අවස්ථාවක් ලබා ගන්න හරිම අමාරුයි. ඒ නිසා වඩාගත් දහම රැකගන්නත් සෑහෙන ප්‍රයත්නයක් දැරිය යුතුයි. දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙනවා ඉතින් මේක කරන්න පුළුවන්ද මට වෙන වැඩ නැද්ද කියලා ඉතින් හිතන අවස්ථා තියෙනවා. ඒකයි මේ බුදුරජාන් වහන්සේ මුලින්ම මතක් කරන්නේ කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්හ පරක්කමු. බොහොම දැඩි වීරයක් දරනවා. දල්හ පරක්කමු පරාක්‍රම වීරයක් දරනවා. අනික්කිත්ත දුරෝ කුසලේසු ධම්මේසු. අන්න ඒක අපිට බොහොම අවධානය යොමු කරන්න වටින කාරණයක්. දැන් මේ කුසල් දහම් දිනු කරන කාරණාව අතහරින්නේ නැහැ. පටන් ගත්ත වැඩේ සුළුෙන් තකලා පැත්තකින් තියන්නේ නැහැ. මේ කරන්න ගත්ත වැඩේ අත නොහැර කරන්න දැන් අදිෂ්ඨානයක් ගන්නවා. කිසිසේත්ම මේ පටන් ගත්ත වැඩේ මේ කුසල් දහම් වඩන කාර්ය පැත්තකින් තියන්නේ නැහැ. තමන්ගේ අදිෂ්ඨානය ඉෂ්ට වෙන තුරු මේ වැඩේ නවත්තන්නේ. ඒකමයි බුදුරජාන් වහන්සේ බොහෝ තැන්වලදී සඳහන් කරනවා උත්තානේන අපමාදේන සංයමේන දමේනච දීපං කෛරාත මේධාවි යං ඕඝෝ නාභි කීරති. දැන් මේ පිඟුතුන් අපි සාකච්ඡා කරද්දී බොහෝ සෙයින් සාකච්ඡා කළා විවිධ මට්ටම්වලදී අපිට අහුවෙනවා මේ කෙලසුන්ගෙන් තොර බොහෝම ශාන්ත මට්ටම් අහුවෙනවා. ඉතින් ඔය වගේ අපිට තේරුණාම මෙන්න මෙතන මට හිත පවත්වන්න පුළුවන් හිත කෙලෙසෙන්නේ නැති බොහොම විවේකී තැනක් අන්න දීපං කෛරාත මේදාවි අන්න ඒ සත්පුරුෂයා ඒ ප්‍රඥාවන්තයා අර කෙලෙස් සැඩපහරට ඕගහයන්ට කෙලෙස් සැඩපහරට ලක් නොවන දීපයක් තනා ගන්නවා. ඒ එබඳු ස්ථානයක් එබඳු පිහිටක් හදාගන්න පහසුවෙන් බෑ. සෑහෙන කාලයක් වෙර වීර්ය දරලා තමයි අන්න ඒ ස්ථානේ හම් වෙන්නේ. ඒ හම්බ වෙන හැටි තමයි මේ බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ උත්ථානය. උත්ථාන වීරයකින් මේ අපි කතා කරන වීරයකින් අප්‍රමාදයකින් තමයි අන්න මේ ප්‍රඥාවන්තයා අන්න ඒබඳු තැනක් හදාගන්නේ. ඒබඳු තැනක් හදාගෙනත් නිකන් ඉඳලා බෑ. ඒබඳු තැනක් හදාගෙනත් අන්න මේ තමන්ගේ හිතේ කෙලෙස් දුරු වෙන තාක් මේ කාරණේ ශිෂ්ඨ කරන්න සිද්ධ වෙනවා. ඒකයි ඔය දැන් සතර සතිපට්ඨානයන් විස්තර කරන තැන්වලදී බුදුරජාන් වහන්සේ කියනවා කායේ කාය අනුපස්සේ විහෙරති රාග විනය පරියෝසානං දෝෂ විනය පරියෝසානං මෝහ විනය පරියෝසානං වේදනානුපස්සේ විහෙරති රාග විනය පරියෝසානං දෝෂ විනය පරියෝසානං මෝහ විනය පරියෝසානං චitte චිත්තානුපස්සේ විහෙරති රාග විනය පරියෝසානං දෝෂ විනය පරියෝසානං මෝහ විනය පරියෝසානං ධම්මේ ධම්මානුපස්සේ විහෙරති රාග විනය පරියෝසානං දෝෂ විනය පරියෝසානං මෝහ විනය පරියෝසානං මේ රාගය ඉවත් වෙන තුරුම අන්න කායානුපස්සනාව වඩනවා රාගය ඉවත් වෙන තුරුම වේදනානුපස්සනාව වඩනවා රාගය ඉවත් වෙන තුරුම චිත්තානුපස්සනාව වඩනවා රාගය ඉවත් වෙන තුරුම ධම්මානුපස්සනාව වඩනවා ද්වේෂය ඉවත් වෙන තුරුම කායානුපස්සනාව වඩනවා ද්වේෂය ඉවත් වෙන තුරුම ධම්මානුපස්සනාව වඩනවා ඉතින් මේ විදිහට අපිට තේරෙනවා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය මේ හිත පිරිසුදු කර කර යන ගමනක්. හැබැයි පොඩ්ඩක් පිරිසුදුනා කියලා නතර කරන්නෙත් නැහැ. ඒකයි අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු. පටන් ගත්ත වැඩේ මගදී දාලා යන්නේ නැහැ. රාගය අවසන් වෙනකන් වැඩේ කරනවා. ද්වේෂය අවසන් වෙනකන් වැඩේ කරනවා. මෝහය අවසන් වෙනකන්ම වැඩේ කරනවා. මේ සතර සතිපට්ඨාන ධර්මයන්නේ හිත පිහිටවනවා මේ අකුසල දහම් සම්පූර්ණයෙන්ම හිතෙන් තොර වෙනකම්ම. ඒ නිසාමයි බුදුරජාන් වහන්සේ තවත් තැනක මතක් කරන්නේ තේ ජායිනෝ සාතතිකා නිච්ඡං දල්හ පරක්කම පුසන්ති ධීරා නිබ්බාණං යෝගක්ඛේමං අනුත්තරං. මේ හැම තැනම පින්වත්නි බුදුරජාන් වහන්සේ අපිට පුදුමාකාර ශක්තියක් දෙන්නේ මේ ධර්මයට. තේ ජායිනෝ සාතතිකා අන්න නිරන්තරයෙන් ධ්‍යාන සමාධි භාවනාවන් වඩනවා සමත විපස්සනා භාවනාව වඩනවා සාතතිකා සතතාභ්‍යාසයේ යෙදෙනවා නිරන්තරයෙන් හැමදාම මේ දේ කරනවා. මේ කුසල දහම් වඩන එක අද කළා හෙට අතරලා ආයි තවත් මාසයකට පස්සේ කළා එහෙම කරන්න බෑ. ඒ නිසා මේ සතතාභ්‍යාසය කියන එක නිතිපතා මේක යෙදෙනවා කියන එක මේ කටයුත්තට අත්‍යවශ්‍ය වෙනවා. නැත්තම් අර පහසුවෙන් එන ඒ රාග දේශ ආදී ඒ කෙලෙස් සතුරන් අපිව නැවතත් මැඩපවත්වනවා. අපිව නැවතත් යටපත් කරනවා. ඒ නිසායි බුදුන් වහන්සේ කියන්නේ මෙබඳු විදිහට මේ යම්සි කෙනෙක් තේ ධායිනෝ සාතතිකා නිච්ඡන් දල්හ පරක්කම අන්න එතනත් දැඩි වීරයකින් පරාක්‍රම වීරයකින් මේ කටයුත්ත කරනවා නම් අන්න පුසන්ති ධීරා නිබ්බාණං යෝගක්ඛේමං අනුත්තරං අන්න එබඳු වූ ධීරයින්ට අන්න හැකියාව ලැබෙනවා ඒ යෝගක්ඛේම වූ නිර්වාණය ස්පර්ශ කරන්න. එතකොට පින්වත්නි අද මේ අපි විශේෂයෙන්ම සාකච්ඡා කළේ එතකොට මේ භාගතුන් වහන්සේ පෙන්ලා දෙන මේ හත්වෙනි නාථකරණ ධර්මයේ. එතකොට මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්හ පරක්කමු අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු අයම්පි ධම්මෝ නාථකරණෝ. ඉතින් මේ පින්තුණු තේරුම් ගන්න මේ කුසල ධර්මයේ වැඩි හැකි දෙයක් නිකන් ඉඳලා වඩන්න බෑ. මේ සඳහා වෑයමක් දැරිය යුති. ප්‍රදන් වීරයක් ආරම්භිය යුති. හිතේ අදිෂ්ඨානයක් ඇති කරගත යුතුය. මේ කුසල ධර්ම මේ ධර්මතාවයන් හිතේ වැඩෙන තුරු මේ දේ කළ යුතුය. තමන් බලාපොරොත්තු වෙන විමුක්තියක් නිවනක් සාක්ෂාත් වෙන තුරු මේ දේ කළ යුතුය. ඉතින් ඒ සියලු මේ කාරණාවන් ඉෂ්ට වෙන තුරු අත නොහැර පටන් ගත්ත කාරණාව මේ පටන් ගත්ත වීරය පැත්තක තියන්න නැතුව අතට ගත්ත වීරය පැත්තකින් තියන්න නැතුව තමන්ගේ අභිමතාර්ථයන් ඉෂ්ට වෙන තුරු මේ කටයුත්ත කරන්න මේ පිංගුතුන් මේ ධර්මදේශනාවෙන් යම් හෝ කුළු ගැන්වීමක් යම් හෝ දිරි ගැන්වීමක් සිදු වුණා නම් මම හිතනවා මේ ධර්මදේශනාව සාර්ථකයි කියලා. ඉතින් අපි සියලු දෙනාටම මේ ධර්මයත් අපි මේ බලාපොරොත්තු වෙන සසරින් මිදෙන්න දුකින් මිදෙන්න ඒකාන්තයෙන්ම මේ අවස්ථාවේම මේ භවයේදීම හෝ නුදුරු භවයකදීම මේ කටයුත්ත ඉෂ්ට කරගන්න අපි සියලු දෙනාටම අවස්ථාව සැලසේවා කියලා අද ධර්මදේශනාව සමාප්ත කරනවා.